ඊළඟට සුනිල් වටකල නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා. Order please. මුල් ආසනයට ගරු සංජීව රණසිංහ මන්ත්‍රීතුමා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම අද දිනේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුව සනිටුවන් කරන්නේ නීතියේ අර්ථයෙන් ඉතාම හොඳ පනතක් මේ සභාවේ සම්මත කරලා අපි දීපු ජනවරමේ පොරොන්දුව ඉෂ්ට කරන තීන්දුවක්. විශේෂයෙන් 1853 වස්තුබංගත්ත පනතේ ප්‍රතිපාදන ඉතාම පැරණි. ඒ පැරණි වස්තුබංගත්ත පනතේ ප්‍රතිපාදන 2007 අංක 7 දරන සමාගම් පනතත් එක්ක ඒකරාශී කරලා ඊට පසුව ගෙනාපු 1884 අංක 24 දරන වස්තුබංගත්ත පනතත් සමාලෝචනය කරමින් කරන ලද සංශෝධනයක් තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද දවසේ අපි සභාගත කරගන්න. එතකොට මෙන්න මේ තීන්දුවත් එක්ක විශේෂයෙන් ලංකාවේ නීතිය ඇතුලේ ආන්දෝලනය වන පරාටේ නීතිය පිළිබඳව යලි සමාලෝචනයක් කරලා ඒක නව නැම්මකට එළඹෙන මොහොතක්. සම්පූර්ණම නෙවෙයි, යම් පමණකට පරාටේ නීතිය පිළිබඳව හොඳ තැනකට මේක ගේන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම අඩුම තරමින් පරාටේ නීතිය ඇතුලේ දින 8ක කාලයක් යෝජනා කරලා තියෙනවා. මේ නීතිය යටතේ ඔවුන්ට අවශ්‍ය තීන්දුව తీරන ප්‍රමාණයක් බංකොලොත්භාවයට පත්වෙච්ච ව්‍යාපාරික මහතුන්ට, වස්තු බංගත්තයට පත්වෙච්ච ව්‍යාපාරික මහතුන්ට, කියන්නේ ලික්විඩේෂන් එකකට යටත්ව දින 60ක කාල සීමාවක් තියෙනවා. නැවත ව්‍යාපාරයේ පණගැන්වීම වෙනුවෙන් ඔවුන්ට කටයුතු කරන්න. ඉතින් මං හිතන්නේ ව්‍යාපාරික ප්‍රජාවේ අර්ථයෙන් ගත්තොත් අද අපි මේ ඉෂ්ට කරමින් සිටින්නේ ඇත්ත වශයෙන්ම ව්‍යාපාරිකයන්ගේ අභිලාෂයක්. පොදුවේ ගත්තාම ඒක ජනතා අභිලාෂයක් වෙනවා. මෙවැනි කාරණා සාකච්ඡා වෙන මොහොතකදී අපිට මේ වස්තු බංගත්වය පිළිබඳව කතා කරනකොට අපිට මතක් වෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ ඇතුලේ අපේ මහා භාණ්ඩාගාරයේ කොහොමද වස්තු බංගත්ත උනේ කියලා. එතකොට ඔබතුමාට මතකයි අපි මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට ඊට ප්‍රථමයෙන් මහා භාණ්ඩාගාරයේ ලෙසම මහා බැංකුව ලෙසම ලෝකයට ප්‍රකාශයට පත් කළා තිබුණා අපි වස්තු බංගත්තයි කියලා. එතකොට ඒ අපි එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි අපි රටක් ක්‍රමක්‍රමයෙන් දෙවෙනි අයවැය විවාදයේ වෙනකොට අපි මහා භාණ්ඩාගාරයේ රුපියල් වලින්, මහා භාණ්ඩාගාරයේ ඩොලර් වලින් අවශ්‍ය සංචිත ප්‍රමාණයන් සම්පූර්ණ කරගනිමින් ආපු වටපිටාවක් ඇතුලේ අපි ජනතා අභිලාෂයක් අද ඉෂ්ට කරනවා. මේ පරාටේ නීතිය කොහොමද බලගන්නගන්නේ ව්‍යාපාරිකයන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවේ අවශ්‍යතාවයට කියලා. ඉතින් මෙන්න මෙහෙම වටපිටාවක් ඇතුලේ අපි ඉතාමත්ම හොඳ අනපනතක් ගේන වෙලාවක් වෙද්දී අද මේ සභා ගර්භයේ ඇතුලේ මොනවද කතා වෙන්නේ? අපි හොඳ දෙයක් පෙන්නකොට ඒ හොඳ දේ වෙනුවට වෙන පැත්තක් ආණ්ඩු පක්ෂයට ඇඟිල්ල දික් කරන්න විපක්ෂය සූදානම් වෙලා ඉන්නේ. අද උදේ අරුවේ කතා ඇතුලේ මොනවද කිව්වේ? අද මේ වෙද්දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අධිකරණයට අතපොවමින් අධිකරණයට යම් බලපෑමක් එල්ල කරමින් සිටින අවස්ථාවක් කියලා ඔවුන්ගේ කතා ඇතුලේ අර්ථ දක්වන්න උත්සාහ කරා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි තරම් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි මේ දකින්නේ. ඔබතුමා දන්නවා අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම යතරේ අපි පොරොන්දුවක් දුන්නා ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුලුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තිනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ ගරු මූලාසනාරුඩ මණ්ඩිතුමනි. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා අධිකරණයට බලපෑම් කරපු ඉතිහාසය පිළිබඳව උදාහරණවක් නම් අපි කියන්නම් නේද? නෙවිල් සමරකෝන් අග්‍රවිශ්වකාරතුමාගේ නිවස ඉස්සරහා ගල් ගහපු කට්ටිය ඒගොල්ලන්ගේ දැන් ඉන්නේ පසු පරම්පරාව. නමුත් එහා පරම්පරාව එහා පැත්තේ වාඩිලා ඉන්නවා නේද? එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විරිෂකාරවරුන්ට ගල් ගහපු ඉතිහාසයක් තියෙනවා නෙවිල් සමරකෝන් අග්‍රවිශ්වකාරතුමාට. ඒ වගේම තමයි තමන්ට අවශ්‍ය තීන්දුව දුන්නේ නැති වෙනකොට ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ඒ ධූරයෙන් පන්නා දැමීමට අදාළ ඉතිහාසය අපි දන්නවා. කෙලින්ම පාර්ලිමේන්තුවට ගෙනල්ලා මීට අදාළ ඒ අනපනත්වට විරුද්ධ නඩු අහලා සෙලාන් බැංකුවේ සභාපති කෙනෙක් ගෙනල්ලා අග්‍රවිශ්වකාර පුටුවේ ඉන්දුවා. අන්න එහෙම ඉතිහාසයක් තමයි කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉතිහාසයේ කියවෙන්නේ. ඒ විතරක් නෙවෙයි අද අපි කොමිෂන් සභාවට යටත්ව තමයි විනිශ්චයකරුවන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. හැබැයි ඔබතුමා දන්න ඉතිහාසය ඇතුලේ 18 සහ 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන ඇතුලේ මොනවද යෝජනා කරන්නේ? තනිකර ජනාධිපතිවරයාට ඊට අදාළ විනිශ්චයකරුවන් පත් කිරීමේ ඉතිහාසයක් පිළිබඳව කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පළාත් පාලන මැතිවරණ නඩුව අභියෝගයට ලක් කරාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ අපි දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන් ඉන්න අග්‍රවිශ්වකාරතුමාගේ මූලිකත්වයෙන් තිබිච්ච කමිටුවකින් අතුරු තීන්දුවක් දුන්නා මැතිවරණ තියන්න කියලා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මැතිවරණ තියන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යෝජනා කරනකොට මෙතන මේ පසුපැල හිටපු මන්ත්‍රීවරයෙක් ප්‍රේම්නාත් සී දොළවත්ත පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා කමිටුවකට යෝජනාවක් ගෙනල්ලා යෝජනා කරනවා අර තීන්දුව දීපු විනිශ්චයකරුවන් තුන්දෙනාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගේන්න කියලා කරුණු විමසන්න එහෙම තීන්දුවක් දුන්නේයි කියලා. අන්න ඉතිහාසය තමුන්නාන්සලාට ඕනනම් කරුණු දැනගන්න ඉතිහාසය පරිශීලනය කරන්න. අන්න එහෙම තමයි අධිකරණයට අතපෙවීම කළා තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ ස්වාධීන අධිකරණයක් අපි නිර්මාණය කළා තියෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ. අන්න ඒක තමයි ඇත්ත කතාව. ඉතිහාසයේ පරීක්ෂණකට කොහොමද අධිකරණයට බලපෑම් කරේ කියන ඉතිහාසයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් කට්ටියක් පැනික් වෙලා කලබල වෙලා තියෙනවා. එතකොට ආයතන ස්වාධීන වෙලා ක්‍රියාවලියක් යනකොට අධිකරණ ස්වාධීන වෙලා ක්‍රියාවලියක් යනකොට ඇතුලේ කට්ටියක් කෑ ගහලා කියනවා දැන් මේ මාර ප්‍රශ්නයක් වේගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගැටලුවක් කියලා. ප්‍රජාතන්ත්‍ර ඩෙමොක්‍රසි ඉන් ඩේන්ජර් මෙහෙම තමයි කියන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් වහාම මේ ටික එකතු වෙන්න මොකද්ද කරු මූලාසනාරුඬ මන්ත්‍රීතුමනි ඒකේ තේරුම? අපි දන්නවා අපි ජනවරමක් අරන් තිනවා හොරු අල්ලන්න, අපි ජනවරමක් අරන් තිනවා අපරාධකරුවන්ට දඬුවම් කරනවයි කියලා. එතකොට හොරු අල්ලන අපරාධකරුවන්ට දඬුවම් කරන්න අපි ජනවරමක් අරන් තිනවා. ඉතිහාසය ඇතුලේ කියවෙන්නේ මහජන දේපල මංකොල්ල කාලා මේ මහජන දේපල අයථා පරිහරණයට අදාළ කාරණාව. රටේ දේපල තමන්ගේ
තවිනාඩි දෙකයි
බූදලයක් බවට පත් කරපු ඉතිහාසයක් තමයි තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එහෙමනම් එවැනි අයට නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක්ද නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ඒක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි කියනවා රටේ ජනතාව දැනගන්න ඕන මේ රටේ අපරාධයක් කරා නම් අපරාධකරුවන්ට අදාළ නඩුව තියෙන්නේ කවදද ඔවුන්ට මොන වගේ තීන්දුවක් එයිද කියන එක මේ රටේ ජනාධිපති නෙවෙයි කාටත් පුරවැසියන්ට අයිතියක් තියෙනවද දැනගන්න දැන් අපි දන්න ඉතිහාසය ඇතුලේ අපි දන්නවා දැන් බලන්න මේ රටේ මිනිස්සු දන්නවා නාමල් රාජපක්ෂට එරෙහිව නඩු ගණනාවක් තියෙනවා පිස් නඩුව 29 වෙනිදා එනවයි කියලා කේලිය රමුක්කල්ල සම්බන්ධයෙන් හොර බෙහෙත් එක්කට මිලියන 97ක වංචාවට අදාළ අප්‍රේල් 27 නඩුවක් කෙනෙක් කියලා දන්නවා මිනිස්සු ඊයේ පාටලි චම්පික රණවකේ නඩුව තියෙනවා කියලා මිනිස්සු දැනගෙන හිටියා මේ යහපැත් ඉන්නේ චාම්බර සම්පත් චෙක්පත් වංශාවට අදාළ ඌව පළාත් සභාවේ චෙක්පත් වංශාවට අදාළ අප්‍රේල් 30 නඩුව මොකද්ද ප්‍රශ්නේ ඒවර ඒක රටේ ජනතාව දැනගන්න ඕන සරණ ගුණවර්ධනට අල්ලස්සරගත්තු නඩුව අප්‍රේල් 30 ශෂේන්ද්‍ර රාජපක්ෂගේ නඩුව ජූලි 10 සචින්දවාස් ගුණවර්ධන අප්‍රේල් 22 අල්ලස් නඩුව මේව දැනගන්න එක වරදක්ද ඒක අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක්ද නෑ ඒක දැනගන්න ඕන රටේ ජනාධිපතිවරයා නෙවෙයි රටේ සාමාන්‍ය ජනයා දැනගන්න ඕන යෝෂිත රාජපක්ෂගේ දේශාත්‍චිගේ අයිතා වත්කම් නඩුව ජූනි 10 දැනගන්න ඕන ලක්ෂ්මන් යාපා අපේවර්ධනගේ නඩුව 5/12 දැනගන්න ඕන එතකොට මර්වින් සිල්වාගේ නඩුව 5/25 දැනගන්න ඕන රවි කරුණානායක
නඩුව දෙකක් එනවා
5/13, 5/15 එතකොට ප්‍රියංකර ජයරත්නගේ නඩුව 5/7 තව විශාල රාශියක් ජනාධිපතිවරයා කිව්වේ එළමෙන මාස 6-7 කාලය ඇතුලේ මේ අපරාධකරුවන් මේ අපරාධ චෝදනා ලක්වන්ට අදාළ විමර්ශන ක්‍රියාවලියක් අධිකරණයේ වෙනවා ඒක අධිකරණයට කරන බලපෑමක් නෙවෙයි ඒක මහජනයාගේ අභිලාෂය වෙනුවෙන් කරපු දෙයක් ඒක නිසා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔය කවුරු පැනික්ුණත් කවුරු කලබලයට පත්ුණත් ජනවරමේ අභිලාෂය ඉෂ්ට කරන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ තමුන් ආසයට මතක් කරනවා
ස්තුතියි ඔබතුමන්ට